You're with SBS Radio.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද ලෝවටා විශේෂාංගේ අපි ආරම්භ කරමු. සුපුරුදු විදිහට මේ වෙනකොට ලෝකයේ වඩාත්ම කතාබහට ලක්වෙන ප්‍රධාන කරුණු කීපය මූලික කරගනිමින් මේ සඳුදා වෙනකොට අපිට දැනගන්නට ලැබුණා ඉන්දුනීසියාවේ අලුත්ම වර්ගයේ බෝයිං 737 කාණ්ඩයට අයත් ගුවන් යානයක් කඩාවැටීමේ සිදුවීම පිළිබඳව මේක මහත් ඛේදවාචකයක් විදිහට තමයි සමස්ත ලෝකයේම මේ වෙනකොට කතාබහ වෙමින් තියෙන්නේ. මොකද මේ ගුවන් යානයේ අලුතෙන් නිපදවුණු අලුතෙන්ම පාවිච්චියට ගත්ත ගුවන් යානයක් නිසා ඉතින් මේ සම්බන්ධව වන තොරතුරු වඩාත්ම කතාබහට ලක් වෙමින් තියෙනවා. ඊට අමතරව පසුගිය සති කිහිපය තුළ කතාබහ වෙමින් තිබුණු කාරණා වල දිගුවක් විදිහට එහි අතිරේක තොරතුරුත් අපිට අද දවසේදී කතාබහ කරන්න හැකියාවක් ලැබෙනවා. සුපුරුදු විදිහට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා අදත් සූදානම්ින් සිටින්නේ. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලරුක්ෂි.
මේ ඉන්දුනීසියානු ගුවන් යාන අනතුර පිළිබඳව අපි ටිකක් කතාබහ කරමු අමල්. මොකද ලෝකයේම පුදුමයට පත් වෙන්නේ මේ වගේ අලුත්ම වර්ගයේ ගුවන් යානයකට මේ වගේ මේ ගුවන් ගත වෙලා ඉතාමත්ම සුළු වේලාවකින් මෙච්චර හානියක් වෙන්නේ කොහොමද කියලා. මොකද මේ සම්බන්ධව අපිට තියෙන අලුත්ම තොරතුරු.
දිලක්ෂි, මේ වෙනකොට මේ ගුවන් යානයේ කළු පෙට්ටිය එහෙම නැත්නම් මේ බ්ලැක් බොක්ස් කියන එක සොයාගත්තයි කියලා වාර්තා වෙනවා. මේකේ තියෙන දත්ත විශ්ලේෂණය කිරීමට නම් තව මාස කිහිපයක් ගත වෙයි කියලා තමයි විශ්වාස කරන්නේ. දැන් ඒක ගොඩ ගැනීමේ කටයුතු සිද්ධ වෙමින් තියෙනවා. මේ ගුවන් යානය කඩාවැටිච්ච තැන මුහුදේ ගැඹුර මීටර 30ක් 40ක් විතර වගේ ප්‍රමාණයක් වෙන නිසා ඒක ඉතා ගැඹුරු මුහුදක් නොවන නිසා සුන්බුන් ගොඩ ගැනීමේ කටයුත්ත ඊතරම් අපහසු එකක් නෙවෙයි කියලායි මේ වෙනකොට සඳහන් වෙන්නේ. ජකාතා නුවරින් ගුවන් ගත වෙලා ඉතාමත්ම සුළු වේලාවකින් එක පාරට මේ ගුවන් යානය මේ මුහුදට කඩාවැටලා තියෙන්නේ. අර ඔබ කිව්වා වගේ මේක අලුත්ම ගුවන් යානයක්. මේක අගෝස්තු මාසෙ විතර තමයි සේවයට යොදවලා තියෙන්නේ. ගුවන් ගත වීමට සුළු වේලාවකට කලින් මේ මාපකවල යම්කිසි ප්‍රශ්නයක් තාක්ෂණික ප්‍රශ්නයක් තිබුණයි කියලා, කාර්මික දෝෂයක් තිබුණයි කියලා, ඒ පිළිබඳ යම්කිසි නඩත්තුවේ වැඩ ප්‍රශ්නයක් තිබුණයි කියලා එහෙම වාර්තාවකුත් තියෙනවා. ගුවන් යානයේ වේගයත් ඒ වගේම උස එහෙම ඇල්ටිටියුඩ් එක කොපමණද කියන කාරණා පිළිබඳවත් ඒ මාපකවල යම්කිසි දෝෂයක් තිබුණාද කියන සැකය දැන් මතුවෙලා තියෙනවා.
ඔව්, දැන් මේකේ ගමන් ගත්ත මගින් 189 දෙනාම මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වෙලා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. අපිට මේ ගමන් ගත්ත මගින් පිළිබඳව කතා බහ කරද්දී අසල්වාසී අවට රටවල් වල පුද්ගලයින් හා වෙනත් විදේශීය මාධ්‍යවේදීන් හෝ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව වාර්තා වෙනවා තමයි.
දිලක්ෂි, මේ ගුවන් යානය ඉතාමත්ම කෙටි දේශීය ගමනාන්තයක් දක්වා තමයි ගමන් කළේ. එතකොට මේක ජාත්‍යන්තර ගුවන් ගමනක් නෙමෙයි. දැනට දැනගන්න තියෙන විදිහට එක මලසුරුවක් විතරයි සොයාගෙන තියෙන ඒ ඉන්දුනීසියානු ජාතික අවුරුදු 24ක ශිෂ්‍යාවක්. ඒ ඇරෙන්නට අනෙකුත් මගින් පිළිබඳ මේ වෙනකොට නිශ්චිත වශයෙන් තොරතුරු නැහැ. සමහර විට මේකේ විදේශිකයන් ඉන්නට පුළුවන්, මේ කෙටි ගමනට සහභාගි වෙච්ච අය ඉන්නට පුළුවන්. නමුත් ඒ පිළිබඳ මේ වෙනකොට නිශ්චිත තොරතුරක් ලැබිලා නැහැ.
දැන් පසුගිය සති කිහිපය පුරාම විශේෂයෙන්ම මාධ්‍යවේදී ජමාල් කෂෝජිගේ අතුරුදන් වීම සහ ඉන් අනතුරු වාර්තා වුණුහුගේ ඝාතනය පිළිබඳවත් තොරතුරු කතා බහ වුණා. දැන් ඔබ මේ සිදුවීම ඉතාමත්ම හොඳින් දන්නවා. එනිසා මම අගමුල මතක් කරන්නට යන්නේ නැහැ අද වෙනදා වගේ. මේ සෞදි මාධ්‍යවේදියා ජමාල් කෂෝජි තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළුනාට පස්සේ ඝාතනය වුණේ කොහොමද කියන කාරණාව තාමත් අභිරහසක්. දැන් මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා තුර්කියේ රජයේ පාර්ශවයෙන් යම් කිසි වූ නිල නිවේදනයක් නිකුත් කරලා තියෙනවා කියලා මේ කෂෝජ්ගේ ඝාතනය මේ විදිහට සිදුවෙන්නට පුළුවන් කියන සාක්ෂි මත. මේක මේ දවස්වල ලෝකයේ වැඩිපුරම කතාබහට ලා කරනවා. දැන් තුර්කිය මොකද්ද මේ සම්බන්ධයෙන් කියන්නේ? ඔවුන් කොහොමද ඒ සනාථ කිරීම සඳහා සාක්ෂි සපයන්නේ කියන කාරණාව පිළිබඳවත් අපි තොරතුරු දැනගන්න කැමැතියම.
ඔව් දිලක්ෂි, මෙතන තුර්කියේ නීතිපතිවරයා තමයි මේ අලුත්ම නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. ඔහු කියා සිටින්නේ ඔවුන්ට තියෙන සාක්ෂි අනුව ජමාල් කෂෝජි කොන්සල් කාර්යාලයට ඇතුළු වෙනවත් එක්කම ඔහුගේ ගෙල මිරිකලා ඔහුව ඝාතනය කරයි කියලා. පසුව ඔහුගේ සිරුර කුඩා කොටස් වලට වෙන් කරලා ඒ මලසිරුරු කොටස් විනාශ කරන්නට ඇති කියලා ඔවුන් විශ්වාස කරනවා කියලා. මේ ප්‍රකාශය කෙරෙන්නේ දිලක්ෂි තුර්කියේ නීතිපතිවරයාත් ඒ වගේම සෞදි අරාබියාවේ ඒ නීතිපතිවරයාත් අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැදියට මේ දෙපළ මේ සාකච්ඡාව කරේ මේ ඝාතනය සම්බන්ධයෙන් තමන් සතු ඒ සාක්ෂි සංසන්දනය කරලා ඉදිරි පියවර ගැනීම සඳහා. නමුත් මේ අවස්ථාවේදී ඒ සාකච්ඡා එතරම් සාර්ථක නොවිච්ච බවයි පෙනී යන්නේ. විශේෂයෙන්ම තුර්කිය ප්‍රකාශ කරනවා සෞදි අරාබියාව කිසිම විදියකින් මේ ඝාතනය සම්බන්ධයෙන් ඒ ඔවුන් සතු සාක්ෂි තුර්කියට ලබා දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. මේ සාක්ෂි වසන් කරනවා කියන චෝදනාවත් තුර්කිය ඉදිරිපත් කරනවා. ඒකම තුර්කිය කියා සිටිනවා මේ සෞදි නීතිපතිවරයාගේ අරමුණ වුණේ මේ පැවතිච්ච සාකච්ඡාවේදී කොපමණ දත්ත එහෙම නැත්නම් කොපමණ සාක්ෂි ප්‍රමාණයක් තුර්කිය සතුව තියනවද කියන කාරණාව දැන ගැනීම මිසක්ක මේ පරීක්ෂණය ඉදිරියට ගෙන යාම සඳහා කිසිම විදියකින් සෞදි අරාබියාව උදව් වුණේ නැහැ කියලා. මේ කිසි දෙයක් කතා කරත් දිනුරුක්ෂ තවමත් අපි දන්නේ නැහැ ජමල් කෂෝගීගේ ඒ මලසුරුවේ කොටස් ඒවට ඇත්තටම මොකද උනේ, ඒවා වැළලුවාද එහෙම නැත්නම් ඒවා පුළුසල දැම්මද, ඒ මලසිරුර සම්බන්ධයෙන් සෞදි අරාබියාව මේ වෙනකොට කිසිවක් ප්‍රකාශ කළ නැහැ. ඒ සෞදි අරාබියාවෙන් පැමිණි ඒ පරීක්ෂණ කණ්ඩායමත් ඒ එක්කම ඔවුන්ගේ නීතිපතිවරයා මේ වෙනකොට තුර්කියෙන් පිටව ගොහින් තියෙනවා. නමුත් මේ පරීක්ෂණය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් දැඩි ජාත්‍යන්තර පීඩනයක් තිබුණත් සෞදි අරාබියාව මේ පිළිබඳව එතරම් අනුකූලතාවයක් දක්වන බවක් පෙනෙන්නේ නැහැ.
ඔව්, දැන් අපි දන්නවා මේ ජමල් කෂෝජී සෞදි රජයත් එක්ක ඒ රජ පවුලත් එක්ක බොහොම සමීපව කටයුතු කරපු පුද්ගලික උපදේශකයෙක් විදිහට පසුව යම් යම් පරස්පර විරෝධී අදහස් සහ මේ රජයේ විවේචනය කිරීම හේතුවෙන් ඔහුව ගැරහුමට ලක් වුණා සෞදි අරාබි රජය වෙතින්. ඊට පස්සේ තමයි ඔහු ඇමරිකාවට පලා යන්නේ. ඊට පස්සේ තමයි ඔහු වොෂින්ටන් පෝස්ට් පුවත්පතට සම්බන්ධ වෙලා ඇමරිකාවේ සිට මේ සෞදි රජයේ විවේචනය කිරීම ආරම්භ කරන්නේ. දැන් මේ වෙනකොට අපිට වාර්තා වෙනවාමල් මේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත ඇමරිකානු රජයෙන් යම් කිසිවූ ඉල්ලීමක් කරනවා කියලා. තමන්ට සේවය කරපු මේ මාධ්‍යවේදියාගේ ක්‍රූර ඝාතනය වෙනුවෙන් සම්බාධක පනවන්නට කියලා සෞදි අරාබියට. මේක කොයිතරම් ප්‍රායෝගිකද කියන කාරණාව අපිට මතුවෙනවා. මොකද අපි ගිය සතියේත් කතා බහ කළා ඇමරිකාවත් සෞදි රජයත් අතර තියෙන වෙළඳ සම්බන්ධතා පිළිබඳව, බිලියන ගණන් වන වෙළඳ ගිවිසුම් පිළිබඳව අපි කතා බහ කළා. දැන් මේ වගේ තත්වයක් යටතේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත මේ කියන ඉල්ලන මේ කාරණාව කොයිතරම් ප්‍රායෝගිකද කියන කාරණාවත් අපිට මෙතනදී ගැටලුවක්. මේ සම්බන්ධව මොනවද අන්තර්ජාතිකව තියෙන කතා බහ?
දිරුක්ෂ, මෙතන වොෂින්ටන් පෝස්ට් පුවත්පත බොහොම පැහැදිලිවම කියන්නේ සෞදි අරාබියාවේ මොහමඩ් බින් සල්මන්, ඒ කියන්නේ උතුන්න හිමි කුමරු, ඔහු මේකට ඍජුවම සම්බන්ධ කියන ස්ථාවරය තමයි ඇමරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතත්. ඒ වගේම අන්තර්ජාතික වශයෙන් අනෙකුත් රාජ්‍ය නායකයනුත් ඔවුන් දැඩිව විශ්වාස කරනවා මේ උතුන්න හිමි කුමාරයා මොහමඩ් බින් සල්මන්ගේ අනුදැනුම නැතිව මෙවැනි කාරණාවක් සිද්ධ වෙන්නට බැහැයි කියලා. ඉතින් මෙතන වොෂින්ටන් පෝස්ට් පත්තරත් ඒ වගේම අනිත්‍යත් ඉල්ලන්නේ මොහමඩ් බින් සල්මන්ට විරුද්ධව සම්බාධක ඉදිරිපත් කරන්නටයි කියලා. ඒ එක්කම ඩොනල්ඩ් ට්‍රම්ප්ත් මෙතන කියලා තියෙනවා මේ මිනිවැරුම ඔහු තරයේ හෙලා දකිනවා පමණක් නෙවෙයි, මේ මිනිවැරුම සම්බන්ධයෙන් ඒ කරුණු වසන් කිරීමට ගත්තු පියවර ඉතාමත්ම පහක්ම පහක් මට්ටමේ ක්‍රියාවක් හැටියට ඔහු හඳුන්වලා තියෙනවා. නමුත් කොතරම් මේ ඝාතනය විවේචනය කරත් ඇමරිකාවට මේ අවස්ථාවේදී සෞදි අරාබියාවට හෝ එහි නායකයන්ට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නට හැකි වේද කියන ලොකු ප්‍රශ්නයක් මතුවලා තියෙනවා දිලුක්ෂ. විශේෂයෙන්ම මේ වෙනකොට සෞදි අරාබියාව ඇමරිකාවෙන් ඩොලර් බිලියන 500කට වඩා අධික වටිනාකමක් ඇති භාණ්ඩ ලබා ගැනීමට ගිවිසගෙන තියෙනවා. ඒ එක්කම ඊට අමතරව තවත් ඩොලර් බිලියන 100කට අධික අවියාවිද ලබා ගැනීමට ඔවුන් එකඟතාවය පළ කරලා තියෙනවා. මේක ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වන්නේ ලෝක ඉතිහාසයේ විශාලතම වෙළඳ ගනුදෙනුව හැටියට. ඉතින් ඒ වෙළඳ ගනුදෙනුව කිසියම් විදියකින් හෝ ප්‍රශ්න ඇතිවෙන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ සෞදි අරාබියාවත් මේ කාරණාව හොඳට දන්නවා. කවුරු කොසේ ඔවුන්ට බලපෑම් කරන් ඇමරිකාව එකරම් හොඳ තත්ත්වයක නෙමෙයි ඉන්නේ සෞදි අරාබියාවට විරුද්ධව පියවරක් ගැනීමට. නමුත් ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව සෞදි අරාබියාවේ ඔවුන් නම් කරපු පුද්ගලයන් 18 දෙනෙක් සම්බන්ධව ඔවුන්ට දැනට නිකුත් කරලා තිබුණා නම් වීසා බලපත්‍ර ඒවා අවලංගු කිරීමටත් මින් ඉදිරියට ඇමරිකාවට ඇතුළු වීමට වීසා ලබා නොදීමටත් තීන්දුව කළා තියෙනවා. ඉතින් ඒ ක්‍රියාව හැරෙන්නට සම්බාධක පනවයි කියලා නම් හිතන්න අමාරුයි.
දැන් මීළඟ අවධානය ඇමරිකාව ගැන. අපි ගිය සතියේ ඇමරිකාව පිළිබඳව සුවිශේෂී ප්‍රවෘත්තියක් කතා බහ කළා. එළඹෙන 6 වෙනිදා නොවැම්බර් 6 වෙනිදා ඇමරිකාවේ මධ්‍යවාර්ෂික ඡන්දය පැවැත්වෙනවා. මේ ඡන්දයෙන් මන්ත්‍රණ සභාවල බලය කොයි පක්ෂයටද කියන කාරණාව තීන්දුව වීමට නියමිත නිසා පාලක පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂය, කෙනෙක් ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන පක්ෂය සහ විරුද්ධ පක්ෂය ඩෙමොක්‍රටික් පක්ෂය අතර තියුණු තරගයක් මේ දවස්වල පැවැත්වෙනවා කියලා අපි කිව්වා. ඉතින් ඒ අනුව පසුගිය සතියේදී ඇමරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ හිටපු රාජලේකම්වරිය සහ ජනාධිපති අපේක්ෂිකාවක් බවට පත් වෙලා හිටියේ හිලරි ක්ලින්ටන් කියන දෙදෙනා ඇතුළු තවත් ඩෙමොක්‍රටික් පාක්ෂික විශාල සංඛ්‍යාවකට මේ පාර්සල් බෝම්බ ලැබිලා තිබුණා. මේක තමයි පසුගිය සතියේ උණුසුම්ම කාරණාව බවට පත් වුණේ. ඊට පස්සේ අපිට වාර්තා වෙනවා කවුරුන් මේක කොහොම සිදු කරපු ක්‍රියාවක්ද කියන කාරණාව. අපි ටිකක් ඒ පිළිබඳව මතක් කරගෙන මීමුදමල්.
විදුක්ෂි, මේ 56 අවුරුදු ෆ්ලොරිඩා වල පදිංචි පුද්ගලයා පෞගේ සතියේ ඔහු යවලා තිබුණා එස්ටෝන් පයිප වල අටවපු බෝම්බ 13ක්. මේවා යවලා තිබුණේ ඩෙමොක්‍රටික් පක්ෂයේ ප්‍රධානීන්ට, ඔබ කිව්වා වගේ හිලරි ක්ලින්ටන්, හිටපු ජනාධිපති ඔබාමා. ඊටත් අමතරව ජනමාධ්‍යයට, විශේෂයෙන්ම CNN මාධ්‍ය ජාලයට මේ බෝම්බ යවලා තිබුණා. සහ විශේෂයෙන්ම ඩෙමොක්‍රටික් පක්ෂයට සහය දුන්නු ධනවතුන්ට මේ විදිහට මේ පයිප බෝම්බ යවලා තිබුණා. එක බෝම්බයක ඔහුගේ තිබිච්ච ඇඟිලි සලකුණක් ඔස්සේ තමයි දිවෘක්ෂි මේ පුද්ගලයා කවුද කියන එක ඇමරිකන් බලධාරීන් සොයාගත්තේ. මීට කලින් අවස්ථාවලදී මේ පුද්ගලයා නොකුත් වැරදි සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවටපත් වෙලා හිරේට පවා නියම වෙච්ච පුද්ගලෙක් නිසා ඔහුගේ ඇඟිලි සලකුණු සම්බන්ධයෙන් ඒ වාර්තා බලධාරීන් සතුව තිබුණා. ඒ ඔස්සේ තමයි ඔහුව මේ වෙනකොට අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඔහුව දැන් උසාවියේ ඉදිරිපත් කරලා මිනිමැරීමට තැත් කිරීමේ ඒ චෝදනාව මත දැන් නඩු පවරමින් තිබෙනවා. ඔහු ඇත්තටම අවුරුදු 48කට විතරගේ කාලයකට ඔහුට හිරේට නියමිතයි කියලා තමයි වාර්තා වෙන්නේ.
ඔව්, ඇමරිකාවේ මේ මධ්‍ය වාර්ෂික මිඩ්ටර්ම් ඉලෙක්ෂන් එක මූලික කරගෙන තවත් උණුසුම් ප්‍රවෘත්ති වාර්තා වෙනවා. අපි ඉතාමත්ම කෙටියෙන් දැනගන්න කැමති යමල් මේ වෙනකොට වාර්තා වෙන තවත් එක් උණුසුම් ප්‍රවෘත්තියක් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තවත් ක්‍රියාදාමයක්. මෙක්සිකෝ සහ ඇමරිකා දේශ සීමා අතර විශාල සංඛ්‍යාවක ඇමරිකානු සෙබළුන් රඳවීමට ගන්නා වූ උත්සාහය. මේක මොකක්ද මේ තීරණය? ඇයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම නිවු තීරණය
නොවැම්බර් 6 වෙනිදා තියෙන ඡන්දයේදී නීති විරෝධී සංක්‍රමණිකයන් මේ දේශපාලන කරළියේ බොහොම ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී ඒ ඉමිග්‍රන්ට්ස්ට විරුද්ධව බොහොම දැඩි පියවර ගන්නවා කියන එක පෙන්වන්න තමයි මේ විදිහට ඇමරිකා මෙක්සිකෝ ඒ දේශ සීමාවට ඇමරිකානු සෙබළුන් 15,000ක් යොදවන්නට ප්‍රකාශ කරලා තියෙන්නේ. ඇත්තටම මේ සංඛ්‍යාව දිරිදුක්ෂ අපි සැසඳුවොත් ඇමරිකාව ඇෆ්ගනිස්තානයේ යොදවලා තියෙන හමුදා බටපිරිස වලටත් වඩා අතිශයින්ම විශාලයි. මේකත් එක්කම දිරිදුක්ෂ ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියා විදේශීය කාන්තාවක් ඇමරිකාව තුළ දරු ප්‍රසූතියක් ඇතිකරොත් ඒ දරුවට දැන් තීර නීති යටතේ ඇමරිකාවේ පුරවැසිභාවය ලැබෙනවා. ඒ වරප්‍රසාදය වහාම අහෝසි කරන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥාවක් දුන්නා. මේකත් නොවැම්බර් මාසේ මුල පැවැත්වෙන ඒ අතුරුමැතිවරණයට බලපෑමක් කිරීමේ කාරණාවක් හැටියට තමයි පෙනියන්නේ. මොකද ඔහු බොහොම තදින්ම විදේශිකයන් ඇමරිකාවට ඇතුළු වීමට විරුද්ධව ඔහු ගෙනියන ප්‍රතිපත්තිය තවත් උත්සන්න කිරීමේ කටයුත්තක් හැටියටයි දකින්න පුළුවන්.
දැන් මේ ඉන්දියාවෙන් වාර්තා වෙනවා බොහොම සුවිශේෂී ප්‍රවෘත්තියක්. මේ සතියේදී ලෝකයේ උසම ප්‍රතිමාව නිර්මාණය කරන්නට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි උනන්දු වුණා ඔහුගේ එක්තරා ව්‍යාපෘතියකට අනුකූලව. දැන් ඉන්දියාවේ තියෙන මේ ප්‍රතිමාව තමයි ලෝකයේ තියෙන උසම ප්‍රතිමාව. මේක අභිභවා යනවා මේ වෙනකන් ලෝකයේ උසම ප්‍රතිමාව විදිහට නම් දරලා තිබුණු ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සහ ඊට පස්සේ දෙවැනියට උසම ප්‍රතිමාව විදිහට නම් දරා තිබුණු චීනයේ ස්ප්‍රිං ටෙම්පල්හි ඒ බුද්ධ ප්‍රතිමාව අභිභවා යනවා. ඉතින් ලෝකයේ උසම ප්‍රතිමාව හදන්නට මූලික වුණු පුද්ගලයා කවුද? මේ පුද්ගලයා වෙනුවෙන් ඇයි නරේන්ද්‍ර මෝඩි මෙවැනි වූ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේ? මේක ප්‍රශ්නකාරී තත්වයක් ඇත්තටම. තාමත්ම ඉන්දියාවේ මේ සම්බන්ධව යම් මතභේදකාරී වාතාවරණත් අපිට ඇහෙනවා. අමල්, ඇත්තටම මොකද්ද මෙවැනි වූ ලෝකයේ උසම පිළිමයක් ඉදිකිරීමේ නරේන්ද්‍ර මෝඩිගේ ප්‍රයාමයේ තේරුම?
ත්‍රිලක්ෂ්මී, ඉන්දියාව අනාවරණය කරේ ඔවුන්ගේ නිදහස් අරගලයේ පුරෝගාමියෙක් වෙච්ච සර්දා පටේල්ගේ පිළිමයයි. සර්දා පටේල් කියන්නේ ඉන්දියාව නිදහස ලබලා ඊට පස්සේ නේරු අගමැති වුණාට පස්සේ නේරුගේ දෙවෙනියා හැටියට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා හැටියට කටයුතු කරපු පුද්ගලෙක්. ඔහුගේ පිළිමේ තමයි මේ විදිහට නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කරේ නොයෙකුත් විරෝධතා මැද්දේ. මොකද මේකට ඔබ කිව්වා වගේ අති විශාල ධනස්කන්ධයක් වියදම් කරලා තියෙනවා. ඩොලර් මිලියන 400ක ප්‍රමාණයක්. ඇත්තටම අපි මේක සංසන්දනය කළොත් ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපළට ගියත් ඇත්තට ඩොලර් මිලියන 200කට වඩා ටිකක් වැඩි ප්‍රමාණයක් මේ මත්තල ගුවන් තොටුපළ වගේ දෙකක් හදන්න තිබුණා. මේ පිළිමය ඉදි කරන්නට ගිය මුදල දිහා බලපුවහම
ඉන්දියාවේ මේ සම්බන්ධව විශාල විරෝධයක් තියෙනවා. ඒ කුමන කාරණා සම්බන්ධයෙන්ද?
නිරුක්ෂි, ඒක විරෝධයට හේතු වෙන්නේ මේ ප්‍රදේශයේ මේ පිළිමය ස්ථාපිත කරපු ප්‍රදේශයේ ජනතාව ඉතාමත්ම දුප්පත් ගොවිතැන කරන පුදවිය. ඔවුන් කියා සිටින්නේ මෙවැනි දෙයක් මෙතන ඇති කළාට තමන්ගේ ජීවන මට්ටම මේ පහත තියෙන අවස්ථාවක මෙවැනි දෙයක් කිරීම නොසුදුසි, මේ අති විශාල ධනස්කන්ධයක් මේ විදිහින් නාස්ති කිරීමක් හැටියට තමයි ඔවුන් දකින්නේ.
ඔව්, අපි පාකිස්තානයේ දිහාටත් හැරෙමු. පාකිස්තානයේ මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් සම්බන්ධව යම් කිසි වූ විශාල ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. මෙහි දෝෂාරෝපණය වත්මන් අගමැති ඉම්රාන් ඛාන්ටත් එල්ල වෙනවා. මොකද්ද මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ එයට විරෝධතා එල්ලවන්නට හේතු කුමක්ද කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කරමු.
නිර්දක්ෂි මෙතන මේ පාකිස්තානයේ නීතියක් තියෙනවා ඉස්ලාම් ධර්මයට එහෙම නැත්නම් මොහමඩ් තුමාට අපහාසයක් කිරීම මරණ දඬුවම ලැබිය හැකි වරදක් කියලා. 2009 වර්ෂයේදී මේ දුප්පත් කෘෂිකාර්මයට සම්බන්ධ කාන්තාවක් වතුර ප්‍රශ්නයක් මත තමන්ගේ අසල් වැසියෙක් එක්ක ආරවුලක් ඇති කරගෙන ඒ ආරවුලේදී ඇය ක්‍රිස්තියානි භක්තිකයෙක් කියලා ඇයට චෝදනා කළා තියෙනවා. ඇගේ අසල් වැසිය මේ කතාබහ දුරදිග ගිහිල්ලා පසුව මේ කාන්තාව නබීතුමාට ප්‍රොෆට් මොහමඩ්ට අපහාස කළයි කියලා ඒ අනෙකුත් කාන්තාව ඇයට විරුද්ධව පොලිසිය පැමිණිල්ලක් කළා තියෙනවා. මේ පැමිණිල්ල විභාග කිරීමෙන් පසුව ඇයට මරණ දඬුවම් ලබා දීලා තිබුණා. ඇය අවුරුදු 8කට ආසන්න කාලයක් මේ විදිහට පාකිස්තානයේ හිරගෙදරක රඳවලා තිබුණා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට. නමුත් ඇය ගොනු කරපු අභියාචනය පාකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය පිළි අරගෙන ඇයව මේ නඩුවෙන් නිදහස් කරා. මේ කාරණාවත් එක්ක පාකිස්තානයේ අන්තවාදී මුස්ලිම් කොටස් මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට විරුද්ධව කැරලි ගහන තත්ත්වයක් මත වුණා. මේ වෙනකොට පාකිස්තානයේ නොයෙකුත් ස්ථානවල මේ නඩු තීන්දුවට විරුද්ධව කැරලි ගහනව පමණක් නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට මරණ දඬුවම දිය යුතුයි, ඔහුන්ව මරා දැමිය යුතුයි කියන තත්ත්වයටත් මේක ප්‍රවර්ධනය වෙලා තිබුණා. මේ අවස්ථාව වෙනකොට ඉම්රාන් ඛාන්ට සිද්ධ වෙලා තියෙනවා ජාතිය අමතලා සංසුන් වෙන්න කියලා ඒ ඉල්ලීම කරන්නට. ඒ එක්කම ඔහුට සිද්ධ වෙලා තියෙනවා මේ කාන්තාව ඇය මේ වෙනකොට සිරගෙදරින් ඇයව නිදහස් කරත් ඇයට සිරගෙදරින් එළියට අඩියක් කියන්නවත් බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා. මොකද මේ මුස්ලිම් අන්තවාදීන් ඇයව ඉලක්ක කරගෙන ඇය ඝාතනය කිරීමට සැලසුම් කරපු නිසා. දැනට දැනගන්න තියෙන විදිහට බලධාරීන් සැලසුම් කරන්නේ ඇයව හෙලිකොප්ටරයක් මාර්ගෙන් සිරගෙදරින් එළියට අරගෙන ඇයට විදේශ රටක දේශපාලන රැකවරණය ලබා දෙන්න. ඉතින් මේ පාකිස්තානයේ තියෙන මේ ආගමික කටයුතු පිළිබඳ මේ කියන බ්ලැස්ෆිමි ලෝ කියන එක මේක සම්බන්ධයෙන් ඇතර අලුත් කතිකාවක් ඇති වෙලා තියෙනවා. මේ නීතිය වෙනස් කළ යුතුයි කියලා.
හොඳයි අමලේ, මම සූතිවන්ත වෙනවා ලෝකයේ අලුත් අතවිති සමීප කරන්න. මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුති. අපේ නැවත හමුවීම ලබන සිකුරාදා. ආයිබෝවන්.
ආයිබෝන් දිලක්ෂි.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.